ගරු සිවනාතුරේ ශ්‍රී කාන්තන් මහත්මයා ඔබතුමාට මිනිත්තු 14ක් කාලයක් තියෙනවා.
කවර ප්‍රදීප්ත උසාවරලේ ඉන්ද්‍ර சர்வதேச நாணய நிதியத்தின் கடன் வழங்குகிற அறிவிப்பையும் நிபந்தனையும் பார்லமெண்டத்திலே சமர்ப்பித்து உரையாற்றிய கௌரவ ஜனாதிபதி அவர்களுடைய உரையை தொடர்ந்து திடீரென்று இந்த விவாதத்துக்கு நாங்கள் முகம் கொடுக்க வேண்டிய சூழல் எதிர்கட்சித் தலைவரின் வேண்டுகோளின் அடிப்படையில் இடம்பெற்றுக் கொண்டிருக்கிறது. உண்மையிலேயே ஐஎம்எஃப் உடைய இந்த நிதி ஒதுக்கீடானது ஒரு நம்பிக்கையை கொடுத்திருக்கிறது அரசியல்வாதிகளுக்கும் மக்களுக்கும். குறிப்பாக எங்களுடைய எதிர்கட்சி உறுப்பினர்கள் பட்டாசு கொளுத்தப்பட்டது, அதுவும் ஆளுங்கட்சி உறுப்பினர் அறிவிக்கப்படாத சொன்னார்கள். அது முற்றிலும் தவறான ஒரு விடயம் என நானும் ஆளுங்கட்சி உறுப்பினர் அடிப்படையில் எங்களுக்கு யாரும் சொல்லவில்லை. இருந்தாலும் ஒரு வறட்சியான காலப்பகுதியிலே மரங்கள் இலை உதிர்ந்து கிடக்கிற பொழுதோ தண்ணிக்கு ஏங்குகிற பொழுதோ திடீரென்று மழை கொட்டினால் மரங்கள் துரிப்பதும் தவளைகள் கத்துவதும் இயற்கையான விடயம் என்பதை எதிர்க்கட்சி தலைவர்கள் எதிர்க்கட்சி உறுப்பினர்கள் உணர்வார்கள் நம்புகிறேன். அந்த அடிப்படையில் தான் சர்வதேச நாணயத்தினுடைய அறிவிப்பானது 333 மில்லியன் அமெரிக்க டாலர்கள் ஒதுக்கப்பட்டிருப்பது என்பது ஆளுங்கட்சி உறுப்பினர்களுக்கு ஒரு மகிழ்ச்சியை கொடுத்திருக்கிறது. அதுபோன்று எமது நாட்டு மக்களுக்கும் மகிழ்ச்சியை கொடுத்திருக்கும் என்று நம்புகிறேன். அதுபோன்று எதிர்க்கட்சி உறுப்பினர்களுடைய சந்தேகத்தைப் போல்தான் எமக்கும் சந்தேகம் இருக்கிறது. நாங்கள் 7வது முறை ஐஎம்எஃப் கடனை பெற்றுக் கொள்கிறோம். இனி எதிர்காலத்திலே இதை சரியாக திட்டமிட்டு உற்பத்தி துறை அதிகரித்து ஏற்றுமதி அதிகரிப்பதன் ஊடாகத்தான் நாங்கள் நிரந்தரமான பொருளாதார கட்டமைப்பு உருவாக்கிக் கொள்ள முடியும் என்பதிலே அசைக்கக்கூடிய நம்பிக்கை கொண்டோம். அதை எமது ஜனாதிபதி அவர்கள் சரியாக திட்டமிட்டு செய்து கொடுப்பார் என்று நான் நம்புகிறேன். அந்த அடிப்படையில் மிக நெருக்கடியான காலகட்டத்திலே உங்களுக்கு தெரியும், எங்களுடைய அத்தியாவசிய பொருட்கள் இறக்க முடியாமல் கிழமை கணக்காக மாதக்கணக்காக எங்களுடைய கடலிலே வந்து கப்பல்கள் காத்திருந்த நிலைமைகளையும் மக்கள் போலின்லே என்ற நிலைமைகளை நாங்கள் மறக்க முடியாது. அந்த நிலைமை மாற்றப்பட்டிருக்கிறது. சற்று நம்பிக்கை விட்டு ஒரு பசுமையான சூழல் தெரிவது போல இந்த இயல்பான நிலைமையை நாங்கள் மிக கவனமாக கையாண்டு முன்னேறி செல்ல வேண்டிய சூழலில் இருக்கிறோம். நாங்களும் ஒரு மக்கள் பிரதிநிதியின் அடிப்படையிலே எங்களுடைய மாவட்டத்திலும் வீதிகளுக்கு கொட்டப்பட்ட கல்கள் அப்படியே கிடப்பதும் கிரவலிடப்பட்டது போக்குகள் கட்ட முடியாமல் இருப்பதும் முக்கியமாக எங்களுடைய மட்டக்களப்பு மாவட்டத்திலே பிரெஞ்சு நாட்டினுடைய நிதியுதவியிலே அதாவது இலகு கடன் அடிப்படையிலே ஒப்பந்தம் ஒன்று செய்யப்பட்டு அங்கிருக்கிற வெள்ளநீர்கள் படிந்தோடுவதற்கும் உர்காமன் கித்தூர் குளத்தை இணைப்பதனூடாக விவசாய உற்பத்தி அதிகரிக்கக்கூடிய விதமான திட்டத்தை கடந்த காலங்களில் முன்மொழியப்பட்டு அதற்கான வேலைத்திட்டங்கள் பூர்த்தி அடைந்திருந்தாலும் ஒப்பந்தம் சரி செய்யப்படவில்லை. நான் நம்புகிறேன் இந்த திட்டத்தோடு ஒப்பிட்டு 7 பில்லியன் அளவிலே பெற இருக்கிற அந்த இலகு கடன் திட்டத்திலே எங்களுடைய மட்டக்களப்பு மாவட்டத்துக்கு சரி செய்யக்கூடிய உலக வங்கி கடன் திட்டம் அதுபோன்று ஜெய்கா கடத்தினுடைய அந்த குள புனரமைப்பு அதுபோன்று பிரெஞ்சு அரசாங்கத்தினுடைய இலங்கை இருநாட்டு ஒப்பந்தங்கள் கைச்சாத்திடுவதன் ஊடாக எங்களுடைய மாவட்டமும் ஒரு கட்டத்தை தாண்டி பொருளாதாரத்திலே முன்னேறும். முடிந்தவரை எங்களுடைய நாட்டினுடைய ஜிடிபியிலே உற்பத்தி துறையிலே எங்களுடைய மட்டக்களப்பு மாவட்டம் ஒரு ஏற்றுமதி துறையிலே ஒரு ஆரிய பங்களிப்பு செய்யும் அதற்கான முயற்சியில் நாங்கள் எடுத்திருக்கிறோம். இவற்றையெல்லாம் செய்வதற்கான சரியான கொள்கையை நாங்கள் வகுத்துக் கொள்ள வேண்டும். நான் நினைக்கிறேன் அடுத்த மாதங்களில் வர இருக்கிற பாராளுமன்ற விவாதங்களில் இதை பற்றி விவாதிக்கப்படும். அந்த அடிப்படை விவாதத்தின் முடிவிலே நாங்கள் வகுத்துக் கொள்கிற பணிகளை சரியாக செய்வன நிறைவேற்றக்கூடிய ஒரு கட்டமைப்பு ரீதியான ஒரு மாற்றத்தை எங்களுடைய நாடு நிச்சயமாக வடிவமைத்துக் கொள்ள வேண்டும். ஏனென்றால் நாங்கள் சரியாக திட்டமிட்டு ஒரு இக்கட்டான சூழலிலிருந்து நாட்டை மீட்டெடுப்பதற்கு சரியான வேலைத்திட்டத்தை ஒரு கடுமையான ஒரு வேலைத்திட்டத்தை சரியாக திட்டமிட்டு அதை அதிகாரிகள் செயல்படுத்தாமல் சென்றால் அதனுடைய பாரதூரமான நிலைமைகளை மீண்டும் மக்கள் தான் சந்திப்பார். எங்களுடைய எதிர்கால சந்ததிகள் இன்று மரமுடைந்திருப்பது போல எதிர்காலத்தில் மரமுடைந்ததற்கான சூழல் வந்துவிடும். அதை சரியாக செய்வதற்கு அரசாங்கம் அடிப்படையிலே பொறுப்போடு செயலாற்றவும் அதற்கு தொடர்ந்தும் ஜனாதிபதி அவர்களுக்கு நிர்வாகத்துக்கு நான் ஒத்துழைப்பு வழங்குவேன் என்பதை இங்கு உறுதியாக கூறிக்கொள்ள விரும்புகிறேன். அதிலே மிக பிரச்சனையாக இருக்கிற விடயம் என்னவென்றால் ஐஎம்எஃப் சொல்லியிருக்கிறது லஞ்ச ஊழல், அதுக்கான புதிய சட்டங்கள் வர இருக்கிறது. உண்மையில் நான் மிகவும் கவலை அடைகிறேன். லஞ்ச ஊழல் ஆணைக்குழு எமக்கும் தனிப்பட்ட ரீதியாக சில அனுபவங்கள் இருக்கிறது. எங்களுடைய மாவட்டத்திலே கிட்டத்தட்ட 1 லட்சத்துக்கு அதிகமான இளைஞர் யுவதிகள் சாதாரண தின பரீட்சையிலே சித்தியடையாமல் இருக்கிறார்கள். அவர்களுக்கான ஒரு வேலைவாய்ப்பு உருவாக்க முடியும் என்று ஒரு வெளிநாட்டு நிறுவனத்தினூடாக மூவாயிரம் வேலைவாய்ப்புகள் உருவாக்கக்கூடிய வாய்ப்பை அளிக்க முடியும் என்ற அடிப்படையிலே ஒரு 12 ஏக்கர் நிலத்தை கொடுக்கக்கூடிய சந்தர்ப்பம் கிடைத்தது. நான் மகாவட்ட அபிவிருத்தி குழு தலைவரின் அடிப்படையிலே அந்த இடத்தை உத்தியோகபூர்வமாகவும் அரசிய கொள்கைகளின் அடிப்படையிலே அந்த நிறுவனத்துக்கு வழங்க முடியும் என்று தீர்மானம் எடுத்த பொழுது அந்த தீர்மானத்தை மீறியும் எல்ஆர்சிங்கிற நிறுவனமும் அதற்குரிய தலைவர் நிர்வாகிகளும் அதை 15 கோடி ரூபாய்க்கு அவருடைய சொந்தக்காரர்களுக்கு வித்து காசு எடுத்து அது ஏதோ 10 வருடங்களுக்கு முன்னர் அவர்களுக்கு வழங்கப்பட்டது போல போலியான ஆவணங்களை படைத்து ஒப்படைத்தார். இதை ஆதாரப்பூர்வமாக நான் லஞ்ச ஊழல் ஆணைக்குழுக்கு சென்ற பொழுது அதை கொடுத்தும் அதற்கான விசாரணை இடம்பெற்று துரித நடவடிக்கை எடுக்கப்படவில்லை. ஆகையால் எதிர்காலத்தில் வர இருக்கும் சட்டங்கள் அரச கொள்கைகளுக்கும் ஊழல் லஞ்சம் செய்வர்களையும் சரியாக தண்டிக்கிற அளவிலே சரியான திட்டமிட்ட ஒழுங்குபடுத்தப்பட்ட நிறுவனங்களாக வடிவமைக்கப்பட வேண்டும். அதற்கான ஆற்றலையும் அறிவையும் தொழில்நுட்ப ரீதியான வல்லமையும் பெற்ற நிறுவனமாக ஆற்றுவதன் மூலமாகத்தான் அரசாங்கம் என்பதும் அல்லது இலங்கை என்பதும் நிமிந்து நிற்கக்கூடிய சந்தர்ப்பத்தை உருவாக்க முடியும். இன்று அரசியல்வாதிகள் தங்களுக்குள்ளே மோதிக்கொள்வதும் ஊழல் பற்றி பேசுவதும் தங்களை தாங்களே சிதறடித்துக் கொள்வதும் அதை பார்த்து மற்றவர் சிரித்துக் கொண்டு அவர்கள் இதைவிட மோசமான ஊழல் செய்யக்கூடிய நிலைமைகள் உருவாகி இருப்பது என்பதை கவலை அளிக்கிறது. ஆகையால் எதிர்காலத்தை சரியாக திட்டமிட்டு செயல்படுத்தாமல் விட்டால் தொடர்ந்தும் மற்றவர்கள் எங்களுக்கு ஆலோசனை வழங்குவதும் நிபந்தனை விதிக்கிற ஒரு நாடாக இருந்துவிட்டு நாங்கள் செல்ல முடியும். ஆகையால் இவற்றிலிருந்து மீண்டெழுவதற்குரிய உறுதியான கட்டமைப்பை இந்த அரசாங்கம் செய்யும் என்று நம்புகிறேன். இவற்றின் ஊடாகத்தான் மக்களை நம்பிக்கை கொள்ள வைக்க முடியும் நம்புகிறேன். அதேபோன்று நான் ஜனாதிபதி அவர்களை வாழ்த்தி பேசினாலும் அவரை பாராட்டினாலும் கூட காலத்துக்கு ஏற்றால் போல அல்லது அரசியலமைப்பிலே குறிப்பிட்டது போல மாகாண சபை தேர்தல்கள் நடத்தப்படாமல் இருப்பது உள்ளாட்சி மன்ற தேர்தல் நடத்த முடியாமல் இருப்பதை இட்டு நான் கவலை கொள்கிறேன். இவையெல்லாம் கால நேரத்துக்கு நடத்தப்பட்டிருக்க வேண்டும். மக்கள் பிரதிநிதிகளுக்கு அவருடைய அதிகாரங்கள் பாரப்படுத்தப்பட்டிருக்க வேண்டும். குறிப்பாக தமிழ் மக்கள் மிக நீண்ட காலமாக போராடி உயிர்நீத்து சொத்துழப்புகளின் ஊடாக வந்த மாகாண சுரமை மிக நீண்ட காலமாக கலைக்கப்பட்டு கிடப்பது என்பது அந்த பிராந்தியங்களில் அழகு மிக மோசமாக சிதைவடைந்திருக்கிறது. அதனூடாக கல்வி சுகாதாரத்துறையிலே பல சிக்கல்கள் ஏற்பட்டிருக்கிறது. இன்று வந்திருக்கிற பொருளாதார சிக்கலோடு ஒட்டி பல மக்கள் தங்களுடைய அன்றாட தேவைகளை பூர்த்தி செய்ய முடியாமல் திண்டாடுவது போல அதுபோன்று அவர்களுடைய மருத்துவ பொருட்களை கொள்வனை செய்யாமல் முடியாமல் இருக்கிறது போல நிர்வாக ரீதியான பல முரண்பாடுகளும் குறைபாடுகளும் ஏற்பட்டுக் கொண்டிருக்கிறது. நான் இந்த ஜனநாயக ரீதியான வழிமுறைகளை கால நடிப்பை செய்வது என்பதை என்னால் ஏற்றுக்கொள்ள முடியாது. தமிழகம் கட்சி அதை ஏற்றுக்கொள்ளவில்லை என்பதை நான் தெரிவித்துக் கொள்கிறேன். அதுபோன்றும் இந்த ஐயமும் கடத்தினது ஊடாக மிக விரைவாக மக்கள் அச்சப்பட்டிருக்கிற சுகாதார கல்வி நிலைமை மிக விரைவாக மேம்படுத்தப்பட வேண்டும். அதுக்கான வேலை திட்டங்கள் விரைவுபடுத்தப்படும் என்று ஜனாதிபதி உத்தரவாதம் அளித்திருக்கிறார். அது மாத்திரமல்ல இந்த நம்பிக்கை எழுந்திருக்கிற மக்களை நம்பிக்கை கொடுப்பதன் ஊடாக மாத்திரம்தான் பொருளாதாரியான நம்பிக்கையையும் அல்லது சவால் மிக்க இந்த உலகத்திலிருந்து எங்களை மீட்டக்கூடிய வாய்ப்பு வசதிகளை ஏற்படுத்திக் கொள்ள முடியும். ஆகையால் இந்த சந்தர்ப்பத்திலே ஐயமும் கடத்திட்டத்தை சரியாக நன்கு திட்டமிட்டு செயலாற்றுவதன் ஊடாகத்தான் எமது நாடு மீழ்ச்சி பெறும் எழுச்சி பெறும் பசுமை அடைய முடியும் என நம்புகிறேன். முக்கியமாக கடந்த காலங்களிலே பல விமர்சனங்களோடு இருந்த எங்களுடைய ஆளுங்கட்சி எதிர்கட்சி உறுப்பினர்கள் நினைவில் வைத்துக் கொள்ள வேண்டும். MCC உடன்படிக்கையிலே அமெரிக்க நாட்டோடு வந்த முரண்பாடு காரணமாக அந்த ஒப்பந்தம் கைவிடப்பட்டு வெளியேறியது. அது பரவாயில்லை. நாட்டுக்கு தேவையான ஒப்பந்தம் கொள்கைகள் என்பது விமர்சனங்களை தாண்டி விவாதித்து முடிவெடுக்கப்படக்கூடியவை. இருந்தாலும் கூட அதே நாட்டினிலே நாங்கள் அரிசிக்காக அல்லது யூரியாவுக்காக போய் எங்களுடைய அமைச்சர் கையேந்துகிற நிலைமை வந்த பொழுது அந்த படத்தை பார்த்து வேதனை அடைந்தவரை நானாக இருந்தேன். ஆகையால் நாங்கள் சவால் விடுவது முக்கியமில்லை. சவாலுக்கு முகம் கொடுக்கக்கூடிய அளவிலே அரசும் அரச கட்டமைப்புகளை உருவாக்கி நாங்கள் தனித்துவமாக எங்களுடைய சொந்தக்காலில் நிற்கக்கூடிய நிர்வாகங்களை நாங்கள் பலப்படுத்திக் கொள்ள வேண்டும். அதற்காகத்தான் நாங்கள் இப்படியான கடுமையான சூழலிலும் அரசாங்கத்தோடு ஒத்துழைப்பு வழங்கி இருக்கிறோம். தொடர்ந்தும் எங்களுடைய ஒத்துழைப்பு நிற்கும். இது எங்களுடைய மக்களுக்காகவும் எங்களுடைய மண்ணை மேம்படுத்துவதற்கான ஒத்துழைப்பாக இருக்கும் என கூறி இன்னைக்கு பேச வாய்ப்பளித்த உதவி சபாநாயகருக்கு நன்றி கூறி முடித்துக் கொள்ள நன்றி வணக்கம்.
ගරු වීරසුමන වීරසිංහ මහත්තයා ඔබතුමාට මිනිත්තු 5ක කාලයක්
තිබෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, සිරිකොත ළඟ රතිඤ්ඤා පත්තු කරලා කිරිබත් කාලා කැවුම් කාලා අද ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවටත් ඇවිල්ලා මහා ලොකු ජයග්‍රහණයක් විදියට ඉදිරිපත් කරපු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළවෙනි වාරිකය ලැබීමත් ඒ අනුමැතිය ලැබීමත් ඒ විස්තර ණය ලැබීමත් සම්බන්ධව විවාදය මේ මොහොතේ පැවැත්වෙනවා. හැබැයි අවාසනාවට ජනාධිපතිතුමා ඉදිරිපත් කරපු ඒ ලියවිල්ල අපි පාර්ලිමේන්තුවේ පුස්තකාලය තුළ දකින්න හැරෙන්න වෙන කියවීමට ලැබෙන්නේ ඉඩකඩ හම්බුනේ නැහැ. ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලනවා මේ විවාදය මීට වඩා සංකීර්ණ විවාදයක් සාධාරණ කාලයක් ලැබෙන විවාදයක් බවට පත් වෙන්න ඕන. ඒක නිසා ජනාධිපතිතුමාම යෝජනා කරපු ආකාරයට අප්‍රේල් මාසයේ දෙවැනි හෝතු අවසාන සති පාර්ලිමේන්තු සතියේදී විධිමත් විවාදයක් මේ සම්බන්ධව අවශ්‍යයි. අනිත් පැයෙන් බැලුවම දැන් ආණ්ඩු පක්ෂයේ කතිකයන් ගණනාවක් වෙනද තරම් කතිකයන් ප්‍රමාණයක් නැහැ. හැබැයි කතිකයන් ඇතිපදමට කාලය වෙන් කරලා කතිකයන් ගණනාවක් කතා කරා. මේ කතිකයන්ගේ කතා දිහා බලනකොට පේන්නේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු හිතන් ඉන්නේ අර වෙදපප්පගේ අරිෂ්ඨේ හම්බෙලා වගේ තමයි මේ IMF ණයවාරිකේ හම්බුනාම කියන එක.
වීරසමුණ මන්ත්‍රී ඔබතුමාට තව අමතර විනාඩි 3ක් කාලයක් ලැබෙනවා. මහරුක් මන්ත්‍රීතුමාගෙන් සන්තයාප මන්ත්‍රීතුමාටත් 3ක් ලැබෙනවා.
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් හිතාගෙන ඉන්නේ අර වෙදපප්පගේ අරිෂ්ඨේ හම්බෙලා වගේ තමයි මේක ගැහුවම සේරම රෝග ටික නිවාරණය වෙනවා කියලා. දැන් මේ අරිෂ්ඨය අපි අරගෙන තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි 16 වතාවක්. ඒ 16 වතාවෙන් 14 වතාවක් ගත්තේ ජනාධිපතිතුමා නියෝජනය කරන එක්සත් ජාතිපක්ෂයේ ප්‍රමුඛ ආණ්ඩු. ඩග්ලස් සේනානායක මහත්තයාගේ ආණ්ඩුව කාලේ ඉඳලා. ජයා ජයවර්ධන ඩග්ලස් සේනානායක ප්‍රේමදාස. ඒ පස්සේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුවත් යහපාලන ආණ්ඩුවත් මේ 16 වතාවෙන් 14 වතාවක්. හැබැයි මේ 14 වතාවක් ගත්තේ ඔවුන්ගේ ගමන් මග හැබැයි ඒ 14 වතාව තුළම කරගන්න බැරි වෙච්ච දේ IMF එක 17 වෙනි වතාවේදී සිද්ධ කරමින් තියෙනවා. ඒ සිද්ධ කරමින් තියෙන්නේ මේ රටේ ආර්ථික දේහයට ගහන්න පුළුවන් හැම ගහිල්ලක්ම ගහලා ආර්ථික හතර ගාත දාලා වැටෙනකන් ඒ ගමන් මග සකස් කරලා අවසානයේදී බෙල්ලට තොණ්ඩුව දාන ආකාරයට තමයි මේ කියාවලිය සිද්ධ වෙන්නේ. ඒක නිසා රනිල් වික්‍රමසිංහ මහත්තයාට මේකෙදී සතුටක් ලැබෙන එක යම් ප්‍රමාණයක සාධාරණ කාරණාවක්. මොකද ඔවුන් බලාපොරොත්තු වෙච්ච ගමන් නග අපිට මතකයි මීට කලින් IMF යෝජනා එනකොට ඔවුන් දාපු කොන්දේසි ගණනාවක් තිබුණා. ඔවුන්ගේ ප්‍රධාන කොන්දේසියක් වෙන්නේ රාජ්‍ය අයින් වෙන්න ඕන මේ රටේ ආර්ථිකෙන්. රාජ්‍ය හැකිලෙන්න ඕන, රාජ්‍ය කුඩා වෙන්න ඕන, ආර්ථිකයේ මෙහෙවන නියාමක බලවේගය බවට පෞද්ගලික අංශය පත් වෙන්න ඕන. පෞද්ගලික අංශය දෙකට ආදායම ප්‍රාග්ධන්නේ නැති වෙනකොට ඒ පෞද්ගලික අංශයේ මිලදී ගන්න ජාත්‍යන්තර සංවිධාන, ජාත්‍යන්තර මූල්‍ය සංවිධාන බලාගෙන ඉන්නවා. ඒක නිසා ලංකාවේ ආර්ථිකයේ මෙහෙවන්න වක්‍රාකාරයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් ජාත්‍යන්තර මූල්‍ය ආයතනත් කටයුතු කිරීම තමයි IMF එකේ සමස්ත ලස්බේ සාරාංශය. දැන් මේකට තමයි මේ ගමන්ම කියන්නේ. දැන් මේකට තමයි මේ කටකටු මේ දවස් ටික සිද්ධ වෙන්නේ. දැන් මේක දවසක දෙක ක්‍රියාවලියක් නෙවෙයි. මේ පහුගිය මාස 6-7 මොකද්ද වුනේ? IMF කොන්දේසි අද තමයි අපි දන්නේ යම් ප්‍රමාණයකට කොන්දේසි 15ක් මූලික වශයෙන් තියෙනවා. ඒ කොන්දේසි මාලාව සපුරලා ඒ සියල්ල උනාට පස්සේ තමයි පාර්ලිමේන්තුව දැනුවත් කරන්න සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරේ. ඒ කොන්දේසි අපි දැක්කා පෙරහැර එනකොට කසකාරයේ බෙරකාරයේ එන මගේ ඒ කොන්දේසි ගණනාව පහුගිය කාලේ ආවා. විදුලි බිල සම්බන්ධව අපි මේ පාර්ලිමේන්තුවේ දීර්ඝ සාකච්ඡාවක් වුණා. මේ විදුලි බිලේ මේ ආකාරයෙන් වැඩි කරන්න එපා. පහළම පන්තියේ ඒකක 30ට අඩු විදුලිය පරිභෝජනය කරනවා කියන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඔබතුමා දන්නවා. ගෙදර ෆ්‍රිජ් එකක් TV එකක් නැති අහිංසක මිනිස්සු දවසක විදුලිය එකක් කියන්නේ මොනතරම් අහිංසක මිනිසුන්ද? ඔවුන්ගේ ඉඳලා සමස්තයටම පහර දෙන ආකාරයට විදුලි බිල වැඩි කරා. අනිත් පැයෙන් බැලුවම විදුලි බල පනත ගෙනල්ලා විදුලි බල මණ්ඩලයේ කෑලි වලට කඩන්න පුළුවන් ඒ සුදුසු පරිසරය නිර්මාණය කරලා තියෙනවා. මේ IMF කොන්දේසි වල දෙවෙනි කොන්දේසි අපරන්න දෙවෙනි වාරිකේ ගන්න නිසක වශයෙන්ම විදුලි බල මණ්ඩලයේ කෑලි වලට කඩලා විකුණන්න සූදානම් වෙමින් තියෙනවා. ඒ කෑලි කඩන කොයි තරම් සාපරාදීද කියලා නම් අපේ ආර්ථිකයේ ප්‍රධාන ශක්තිය විදුලි බල මණ්ඩලයේ ප්‍රධානම හදවතක් ලක්ෂපාන බලාගාරය සමනල බලාගාරය වෙන වෙනම විකුණන්න පුළුවන් ආකාරයට සියල්ල සැලසුම් සූදානම් වෙමින් තියෙනවා. අනිත් පැයෙන් බැලුවෙන් පස්සේ මේ ගමන් මග යන්න ඔවුන් පොලි ප්‍රමාණය පොලි අනුපාතයන් වැඩි කරා. ඒක නිසා සමස්ත ආර්ථිකයේම හැකලෙමින් තියෙනවා. කර්මාන්ත ශේෂ්ඨය ඒ වගේම සුළුහා මධ්‍ය ප්‍රමාණ ව්‍යාපාර ශේෂ්ඨ සියල්ලක්ම අද ලංකාවේ ආර්ථිකයෙන් විතන්නෙමින් අයින් වෙමින් තියෙනවා. මේ පොලි අනුපාත වැඩිවීම තුළ මේ ආර්ථික අහේනියට ගැත්ත උත්තර කවුරු හරි හිතනවා නම් මේ බෙහෙත් තිත්ත කසාය කියලා නිසක වශයෙන් මේක තිත්ත කසාය නෙවෙයි මාරාන්තික රෝගයකට ජීවිතය අවසන් කරන මරණීය බෙහෙතක් මරණීය පානයක් බවට පත් වෙලා තියෙනවා මේ ගැත්ත තම කොන්දේසි. දැන් මේක තුල මේ රටේ ආර්ථික හැකිලෙන ප්‍රමාණය කොතෙක්ද කියනවා නම් පහුගිය අවුරුද්දේ විතර ලක්ෂ 5කට රැකියා නැති වෙනවා. ලක්ෂ 5කට මේ ආර්ථිකයේ මේ ගැත්ත ක්‍රියා මාර්ග තුල බදු ආදායම් වැඩි කරන්න, ඍජු බදු ප්‍රමාණය වැඩි කරන්න, පේන් ටැක්ස් එක එමුණා උපයන බද්ද වැඩි කිරීම, සීමාවන් වෙනස් කිරීම තුල මේ රටේ බුද්ධිගලන ඉතිහාසයේ වැඩිම ආකාරයෙන් සිද්ධ වෙනවා. පමණක් වෛද්‍ය ශේෂ්ඨය ඇතම් වෛද්‍යවරු හොයාගන්න බෑ. උන් ලංකාව දමල ගහලා යනවා, රස්සාව දාලා යනවා. විදුලි බල මණ්ඩලයේ ඉහළම මට්ටමේ ඉන්න විදුලි ඉංජිනේරවරුන් විශාල ප්‍රමාණයක් ගරු නියෝජක කතානායකතුමනි අද අපරට හදාදාලා යනවා ඉහළ මට්ටමේ ඉන්න බුද්ධිමතුන් ඒ දැනුමත් තියෙන අය මේ කාරණාව නිසා මේ රටෙන් අයින් වෙලා යනවා අපේ රට තමයි මේ දකුණු ආසියානු කලාපේ වැඩිම මධ්‍යම ප්‍රාන්තිකයන් ප්‍රමාණයක් ඉන්න රට ඒක නිකන් ආපයක දෙයක් නෙවෙයි මේ රටෙන් දහස් අධ්‍යාපන දහස් සෞඛ්‍ය මේ පරිසරය තුළ දීර්ඝ කාලයක් මෙරට දිනාගත් අයිතිවාසිකම් නිසා ඇතිවෙච්ච කාරණාවක් අද ඒ සියල්ල මේ මධ්‍යම ප්‍රාන්තිකයන් විනාශ වීම යනවා කරු නියෝජ කතානායකතුමනි ප්‍රශ්න ප්‍රමාණයක් නිර්මාණය වෙමින් තියෙනවා වක්‍රබදු වැඩි කිරීම සීමාවකින් තොරව කිරීම තුළ ආණ්ඩුව අපේක්ෂා කරන බදු ආදායම් ලැබෙනවද කියලා ප්‍රශ්නයක් උදාහරණයක් විදිහට සුරාබදු ප්‍රමාණය වැඩි කරලා තියෙනවා සුරාබදු දෙපාර්තමේන්තුව කියන අපේක්ෂක සුරාබදු ආදායම 12%ක් 15%ක් ප්‍රමාණයක් අඩු වෙමින් තියෙනවා කියන කාරණාව අද මිනිස්සු මත්ද්‍රව්‍ය බත්පැන් පාලනය කරන්නේ නැතුව විකල්පයන් හොයාගෙන ගිහිල්ලා තහනම් මත්ද්‍රව්‍ය වලට වැඩි වෙළඳපළක් නිර්මාණය වෙලා තියෙනවා ඒක නිසා මේ සමස්තයම මේ ගත්ත ක්‍රියාමාර්ග අසමත් වෙමින් තියෙන වෙලාවක තමයි මේ ක්‍රියාමාර්ගයන් නැවත වතාවක් සිද්ධ වෙන්නේ ඒක නිසා මේ IMF කියන එක ආර්ථික විද්‍යාඥයන් සඳහන් කරන්නේ මේක නිකන් සිල්වර් බුලට් එකක් එහෙම නැත්නම් අපි කියන විදිහට මැජික් උත්තරයක් නෙවෙයි මේ IMF එක කියන කාරණාව ආණ්ඩු පක්ෂය ඉතාමත් හොඳින් මතක තියාගන්න මේ කොන්දේසි සපුරමෙන් පළවෙනි වාරිකේ ලබා ගත්තා සේම දෙවෙනි හා තුන්වෙනි වාරික අටකින් බිලියන් 2.9ක් වෙන මේ ණයකන් රැය ප්‍රමාණය ගන්න ඉදිරි මාස 40 තුළ කටයුතු කිරීමේදී මේ කොන්දේ සපුරන්න අපේ රට මේ ආසියාවේ මුතු වැටේ බවට පත් වෙච්ච අපේ රට දවැන්තම ඛේදනීය කඳුළු බිඳුවක් බවට පත් වෙමින් තියෙනවා ඒකේ ගමන් මග තමයි මේ තුළ විවෘත කරමින් තියෙන්නේ ඒක නිසා මෙතන විකල්ප ආර්ථිකද අපි යන්න ඕන නිෂ්පාදන ආර්ථික ශක්තිමත් කරන්න හැර ඒ අපිට වෙනත් විකල්ප මාර්ගයක් නැහැ අපනයන ආදායම අපිට ලැබෙන අපනයන භෝගයන් ඒ සංවර්ධනය කිරීම ඒ අපනයන භෝගයන් ඉලක්ක කරගත් විධිමත් ආර්ථික ක්‍රමවේදයක් නිර්මාණය කිරීම එහෙම නැත්නම් අගය එකතු කළ නිෂ්පාදනයන් තුළ ඒ අපනයන ආදායම වැඩි කර ගැනීම ඊළඟේ කාරණා සම්බන්ධ කිසිම මැදිහත් වීමක් නැහැ අපේ රට කාර්මික මහා පරිමාණ කර්මාන්ත සේම සුළු කර්මාන්ත සඳහා වැඩි මැදිහත් වීමක් විය යුතුයි මේ කාරණා කිසිවක්ම මේ අර්බුදය තුළ ගොඩගන්න උත්සාහ දරමින් නැහැ කොවිඩ් සමය අපි දැක්කා මේ රටේ නිෂ්පාදන ආර්ථිකයේ ලොකු බිම්මක් පණමින් තියෙනවා මේ ආර්ථික හැකලීම තුළ මේ වැඩි ආර්ථික උපක්‍රමය තුළ ගන්න නියෝජක කතානායකතුමනි මම අවසන් කරනවා ඉතාමත් නරක ඛේදනීය තත්ත්වයකට යනවා අවසාන වශයෙන් අගමැතිතුමා ජනාධිපතිතුමා ඊයේ කිව්වා අදත් කිව්වා අපේ රට දැන් බංකොලොත්භාවයෙන් නිදහස් කියලා බංකොලොත්භාවයෙන් නිදහස් නම් අද සල්ලි තියෙන්න ඕන ඒ සල්ලි තියෙනවා නම් ගරු නියෝජක කතානායකතුමනි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂා වෙන්න ඕන අද අධිකරණ ශේෂ්ඨ ස්වාධීන ආයතන අනිකුත් සියලු ශේෂ්ඨ මාධ්‍ය ආයතන බරපතල විදියට පීඩාවට ලක් කරමින් ප්‍රජාතන්ත්‍රවාදයක් හකුලමින් තියෙනවා ඒ ප්‍රජාතන්ත්‍රවාදී රැකගැනීම ප්‍රධානම මරබස්ථාන වෙච්ච ඡන්දය අද නැති වෙමින් තියෙනවා බංකොලොත්භාවයෙන් නැත්නම් ඒ ප්‍රජාතන්ත්‍රවාදී රැකීමේ ඡන්දය සඳහා වන ඔය රුපියල් බිලියන 7-8 මැතිවරණ කොමිෂන දීලා 25% ඡන්දය තියන්න කියන කාරණාවත් ඉල්ලා සිටමින් මේක ඇස්සේ තවත් ගේම් ගහන්න එපා ලයිට් වලින් තෙල් වලින් ගල්ලඟුරු වලින් කරුංග ටිකෙන් එහෙම නැත්නම් විත්තරෙන් මේ හැම දෙයකින්ම ගහන ගේම් ටිකක් ගහනම කණ්ඩායමක් ඒ ගහන ගමන්ම මේ රටවත් ආර්ථික ආගාධර ගෙනියන මේ ගමන් බග වහාම අවසන් කරන කියන කාරණාව ඉල්ලා සිටමින් අවසාන වශයෙන් මේ IMF සම්බන්ධ කාරණා සම්බන්ධව විධිමත් විවාදයක් ලබා දෙන්න කියන කාරණාව සිහිපත් කරමින් මම අවසන් කරනවා විලා ලබා දීමට බුදුමාට බොහොමත් ඉස්සුති
බෞද්ධ ගරු තාරක බාලසූරි මහත්මයා ඔබට මිනිත්තු 14ක් කාලයක්
නියෝජ්‍ය කතානායකතුමනි මට විනාඩි 14ක් වගේ කාලයක් මෙම විවාදයට මගේ අදහස් ඉදිරිපත් කරන්න වෙන් කරපු එක පිළිබඳව මම ප්‍රථමයෙන් ස්තුතිවන්ත වෙනවා. දැන් මෙතනදී අදහස් අපේ මන්ත්‍රීවරු විශාල ප්‍රමාණයක් ඉදිරිපත් කළා. අපේ වීරසුමන මන්ත්‍රීතුමා කියනවා මේ IMF එක හොඳ නැහැ. නමුත් ඒ වගේම අපේ ඉන්ද්‍රනිල් මන්ත්‍රීතුමා මේ ඉස්සෙල්ලා කතා කරලා කිව්වා දැන් මේ පැත්තේ ඉන්න ආණ්ඩු පක්ෂයේ ඉන්න කට්ටිය ඔක්කොම චූන් වෙලා තියෙනවා. මේ ණයක් නේ ගන්නේ කියන එක. නමුත් එක කාරණාවක් තමයි ගරු මූලාසන ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ කට්ටිය කිසිම කෙනෙක් මේ මොනවද විසඳුම් කියලා ඒ කට්ටිය ඉදිරිපත් කරන්නේ නැහැ. දැන් අපේ වීරසුමන මන්ත්‍රීතුමා කිව්වා අපි නිෂ්පාදන ආර්ථිකයක් හදන්න ඕනේ කියලා. කොහොමද මේ නිෂ්පාදන ආර්ථිකය හදන්නේ කියන එක තමයි කියන්නේ නැහැ. ආපහු රජයෙන් කර්මාන්ත ශාලා 1970 ගණන් වල දාලා ඒ වගේ වැඩ පිළිවෙලක් ඉදිරියට ගෙනියනවාද කියන එක එතුමා අදහස් කියන්නේ නැහැ. ඒ වගේම අපේ ඉන්ද්‍රනිල් මන්ත්‍රීතුමා කිව්වද මේ පැත්තේ ඉන්න මන්ත්‍රීවරු චූන් වෙලා ඉන්නවා මොකද මේ ණයක් ගත්ත හින්ද කියලා. දැන් හුඟක් වෙලාවට අපේ මන්ත්‍රීවරුන්ට තේරුම් ගන්න බැරි වෙන කාරණාව තමයි අපි ආර්ථික අපහසුතා මැද ආර්ථිකය කඩා වැටෙනකොට මේ වැටිච්ච තැන ඉඳන් තව වැටෙන්න බෑ කියලා යම්කිසි විදිහකට ඒ කට්ටියගේ අදහසක් තිබෙනවා. හැබැයි අපි මේ ලෝක ආර්ථික දිහා බැලුවොත් එහෙම අත වශයෙන්ම අපිට දකින්නවා ඒ වැටිච්ච තැන ඉඳන් අවුරුදු ගාණක් මේක වැටෙන්න පුළුවන්. හුඟක් වෙලාවට අපි දකින්නවා මේ ආර්ථික අපහසුතා මැද්දේ මේ දේශපාලන ගැටලුත් එනවා. මේ දේශපාලන ගැටලු ආපහුවෙන් පස්සේ මොකද වෙන්නේ? ඒ යම් කිසි විදිහකට අර ආර්ථිකය කලමනාකරණය කරා ගන්න ඒ තිබිච්ච කලමනාකරණයවත් බැරි වෙනවා. ඒ මං හිතන්නේ යම් කිසි මට්ටමකටම මේ ණය ආපු එක අපි සාධනීය ලෙස ඒ විදිහට බලන්න ඕනේ. අපිට යම් කිසි විදිහකට අර මැක්‍රෝ ඉකොනොමික් ස්ටැබිලිටි කියලා කියනවා නැත්නම් ඒ මූල්‍ය ස්ථාවරභාවයක් අපි ඇති කරා ගන්න පුළුවන් වෙනවා මේ IMF ලෝන් එක ආපු එකෙන්. මේ IMF ලෝන් එකෙන් ඒ මිලියන 333ක් විතරක් නෙවෙයි හම්බ වෙන්නේ. බිලියන 7ක් වගේ මුදල් ප්‍රමාණයක් අපිට ගන්න පුළුවන් වෙනවා මේ අවුරුදු 4 තුලදී. හැබැයි මේ අවුරුදු 4 තුලදී ගන්න පුළුවන් වන්නේත් අපේ අර මන්ත්‍රීතුමන්ලා කිව්වා මේ තිත්ත බෙහෙත් බරනවා කියලා. ඒ අපි 16 වතාවක් ගිහිල්ලා තියෙනවා. හැබැයි අපි අර තිත්ත බෙහෙත ඉවර වෙනකන් කවදාකවත් බීලත් නැහැ. අපි යම් කිසි ප්‍රමාණයක් ඒ IMF එකෙන් ඒ කියන්න තියෙන ඒ කටි කියන දේවල් අපි කරනවා. කරපුවෙන් පස්සේ ටික කාලයක් යනකොට අපි ඒක කරන්නේ නැතුව ඉන්නවා. ඒකෝ ඒ IMF ප්‍රෝග්‍රෑම් එක සම්පූර්ණයෙන්ම ඉවර වෙන්නේ නැහැ. ඉතින් හැබැයි මං හිතන්නේ අද අවුරුදු 75 ගියන් පස්සේ අපේ ජනාධිපතිතුමා කියපු අන්දමටම අපි අලුත් විදිහකට හිතන්න අවස්ථාවක් තිබෙනවා. එතුමා මොකද්ද කිව්වේ? එතුමා කිව්වා DS නානාගේ මහත්තයාගේ කාලයේදී අපි නායකත්වයේ නැහැ. ඉන්පසුව හැම රටේ ඉන්න නායකයෙක්ම ණය අරගෙන තිබෙනවා කියලා. ඒකට අපි මේ තව දුරටත් ණය අරගෙන මෙම යන ඒ වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කරනවාද? එහෙම නැත්නම් අපි අලුත් වැඩපිළිවෙලකට යනවාද කියන එක තමයි මෙතනදී අපි කල්පනා කරන්න අවශ්‍ය වන්නේ. විශේෂයෙන්ම ගරු මූලස්වර අඩු මන්ත්‍රීතුමනි, අපි තාම සරලව මේක බැලුවොත් එහෙම ඒ අවුරුදු 75ක් වගේ අර කාලයේදී අපිට වියදම් කරන්න පුළුවන් අපිට හම්බ කරන ප්‍රමාණයට වඩා ප්‍රමාණයක් අපි වියදම් කරලා තිබෙනවා. ඉතින් ඒ හින්දා තමයි අපි හම්බ කරන්න වට වඩා අපි වියදම් කරොත් එහෙම ඉදිරි ඒ පරම්පරාවල් වලට තමයි මේ ණය ගෙවන්න වෙලා තිබෙන්නේ. ඉතින් ඒක තමයි දැන් අපිට වෙලා තිබෙන්නේ. ඉතින් කෙසේ වෙතත් මම හිතන්නේ මේ IMF එක පිළිබඳව මම හිතන්නේ අපි දැක්කා විපක්ෂයේ මන්ත්‍රීවරුන් කොහොමද කතා කරේ කියලා මේ කට්ටියට මේක කරා ගන්න බෑ කියලා කියනම සැහැන්න කාලයක් යනවා කියලා තියෙනවා. දැන් අපි IMF එකේ ගිය අවුරුදු 10කට ඉස්සෙල්ලා බැලුවොත් එහෙම සාමාන්‍යයෙන් මේ ලෝන් එකක් දවස් 60කින් වගේ ප්‍රූව් කරනවා. දැන් මේ කාලයේදී බැලුවොත් එහෙම ඊට වඩා සැහැන කාලයක් යනවා. අපිට ස්ටාෆ් ලෙවල් ඇග්‍රීමෙන්ට් එකෙම එන්න දවස් 180ක් වගේ ප්‍රමාණයක් ගියා. දැන් ඒ වගේ සම්බියා වගේ රටවල් වලදී ඊටත් වඩා ප්‍රමාණයක් ගිහිල්ලා තිබෙනවා. ඉතින් ඒ වගේම මම හිතන්නේ අද මේ තිබෙන ලෝකයේ තත්ත්වයේදී එක පැත්තකින් බැලුවොත් එහෙම තව රටවල් විශාල ප්‍රමාණයක් මේ අවුරුද්ද වෙනකොට IMF ෆැසිලිටිස් වලට ඒකට ඉල්ලනවා. ඒකට මම හිතන්නේ තවත් මීට වඩා කාලයක් යන්න ඊට කර තිබෙනවා. ඉතින් එක පැත්තකින් අපිට මෙච්චර ඉක්මනටම මේ ඒ ලෝන් එක ගන්න පුළුවන් වෙච්ච එකට මම ඉතාම සතුටු වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම අපේ විදේශ අමාත්‍යාංශයේ නිලධාරිනුත් මේ පිළිබඳව විශේෂයෙන්ම මම මතක් කරන්න ඕනේ ඒ මුදල් අමාත්‍යාංශෙත් ඒ වගේම සෙන්ට්‍රල් බැංක් එකෙත් ඒ නිලධාරීන් ඉතා ජනාධිපතිතුමත් එක්ක එක්කවලා ඉතාම මහන්සි වෙලා වැඩ කරලා තමයි මෙතනදී අපිට මේ මුදල් ප්‍රමාණය ගන්න පුළුවන් වුණේ. ඒ වගේම තවත් මෙතනදී ඉන්න අපේ විපක්ෂ මන්ත්‍රීවරු අපේ විදේශ ප්‍රතිපත්තිය ගැන යම් කිසි විදිහකට ඉතිහාසයක් කියනවා. නමුත් අපි බැලුවොත් එහෙම මම මේ අවස්ථාවේදී අපේ මේ මිත්‍රශීලී රටවල් සියලුම මිත්‍රශීලී රටවල් වලටත් මම විශේෂයෙන්ම මම ස්තුතිය රාජ්‍ය විදේශ අමාත්‍යතුමා හැටියට මම මගේ ස්තුතිය ප්‍රකාශ කරලා ඉන්නවා. අපි දැක්කා අපිට අර කට්ටිය අපිට මුදල් නැති වෙලාවේදී ඒ පෝලිං වල ඉන්නකොට කට්ටිය ගෑස් නැතුව එහෙම නැත්නම් පෙට්‍රල් නැතුව කට්ටිය මැරෙන වෙලාවේදී ඉන්දියාව අපේ අසල්වැසි රට එවිදින් අපිට ණයක් ප්‍රමාණයක් දීලා අපිට යම්සි විදියකට ඒ අත්‍යවශ්‍ය භාණ්ඩ ගන්න අපිට උදව් කරා. ඒ වගේම විශේෂයෙන්ම ඉන්දියාවේ ඒ මුදල් ඇමතුමිය වගේ කට්ටිය ඒ IMF එකත් එක්ක සාකච්ඡා කළා. මෙම ණය පුළුවන් තරම් ඉක්මනටම ලංකාවට දෙන්න කටයුතු කරා. ඒ වගේම ඇමරිකාවත් අද අපිට විශේෂයෙන්ම IMF මේ ෆැසිලිටි එක ගන්න අපිට උදව් කරා. හුඟක් කට්ටියන් පස්සේ කිව්වා චීනය වගේ රටවල් අපිට මේකට සහයෝගයක් දෙන්නේ නැහැ කියලා. අන්තිමනම චීනෙත් ඒ සහයෝගයේ මේ IMF එකට විතරක් නෙවෙයි දැන් අද බැලුවත් එහෙම අපේ නියෝජ කතානායකතුමනි USAID එකෙන් ඒ ලංකාවේ ඒ පොහොර බෙදන්න වැඩසටහනක් කරනවා. ඒ වගේම චීනෙන් ඉන්ධන බෙදන්න වැඩසටහනක් කරනවා. එතකොට මේ මේකේ මොකද්ද අදහස් වෙන්නේ? මේකෙන් මේ අපේ තිබෙන ඒ විදේශ ප්‍රතිපත්තියත් ඒ තිබෙන හොඳ සබල්තා හින්දා තමයි අපිට මෙවැනි ඒ සීලුම රටවල් වලින් අපිට ඒ උදව් ගන්න පුළුවන් වෙලා තිබෙන්නේ. ඉතින් ඒ නිසා මං හිතන්නේ මේක අපේ ඒ තීරණාත්මක ඉතිහාසයේ තීරණාත්මක මොහොතක්. අපි අර අවුරුදු 75ක් ආපු ගමනම අපි තවදුරටත් ඉදිරියට යනවාද? එහෙම නැත්නම් අපි අපේ ජනාධිපතිතුමා කිව්වා වගේ අලුත් ගමනක් යනවාද කියලා. දැන් හුවක් කට්ටිය කියන්නේ මේ IMF එක දිහා බලන්නේ කට්ටිය මේක විසඳුමක් හැටියට. මේ IMF එක කියන්නේ විසඳුමක් නෙවෙයි. IMF එකෙන් මේ විසඳුමට මාර්ගයක් විතරයි මේ තිබෙන්නේ. ඉතින් ඒ නිසා මේ IMF එක වැඩපිළිවෙලත් එක්කම අපිට සමස්ත ඒ ප්‍රතිසංස්කරණ කරන්න අවස්ථාවක් තිබෙනවා. දැන් පෞද්ගලිකකරණය ගැන කතා කරා. මම විශ්වාස කරනවා ඇත්ත වශයෙන්ම අපි රජයක් වශයෙන් ඒ බිස්නස් කරන ප්‍රමාණය අවම කරන්න උවමනාවක් තිබෙනවා කියලා. දැන් අපි ඒ රජවල් බිස්නස් කරන්න ගිහිල්ලා මේවා සාර්ථක වුණාද? දැන් සමහර කට්ටිය කියන්න පුළුවන් මෙන්න මේකෙන් මේ හොඳට මුදල් හම්බ කරා ඇයි මේක විකුණන්නේ කියලා. හැබැයි අපි බලන්න ඕනේ මේකෙන් ඒ ලාභ තිබෙනවාද නැද්ද කියන එක නෙවෙයි. නමුත් ඒක ඊට වඩා හොඳ යම්කිසි පාලනයක් තිබුණොත් එහෙම ඊට වඩා හොඳ ලාභයක් ලබා ගන්න පුළුවන්ද කියන එක. මම දේශපාලනයට එන්න ඉස්සෙල්ලා මම රක්ෂණ සංස්ථාවේ කෝපරේට් සෙක්ටරේ හෙඩ් ඔෆ් කෝපරේට් හැටියට මම කටයුතු කරා. මම ඒ රක්ෂණ සංස්ථාවට ආවේ ගලු මූලාශ්‍ර සමාවෙන්ද ගරු නියෝජ කතානායකතුමනි ඒ පෞද්ගලිකකරණය කරපුවන් පස්සේ හරිජවදන මහත්තයා එම ආයතනය ගත්තයින් පස්සේ එතකොට මම අවුරුදු 4.5ක් වගේ කාලයක් මම එතුමා යටතේ වැඩ කරා. ඊයින් පස්සේ තව අවුරුදු 4.5ක් වගේ කාලයක් මම ආණ්ඩුවට ගියයින් පස්සෙත් මම වැඩ කරා. එතකොට බල යම් කිසි විදිහකට අත්දැකීමක් තිබෙනවා ඒ ආයතනයේ ඒ පෞද්ගලික පරිපාලනයක් තියෙනකොට කොහොමද ඒක ඒ ආයතනයේ දිව්වේ, ඒ වගේම ඒක ආණ්ඩුවට ගියන් පස්සේ කොහොමද ආයතනයේ දුවන්නේ කියන එකට අපට යම් කිසි අත්දැකීමක් තිබෙනවා. මට පැහැදිලිව කියන්න පුළුවන් ඒ පෞද්ගලික පරිපාලනයක් තිබෙනවා නම් හුඟක් වෙලාවට අපි දකින්නේ මොකද්ද? ඒ ලාභංශ වැඩි වෙනවා. ඒ වගේම ඒ හොඳ නිලධාරියෙක් අපි අහලා තිබෙන ගරු මූලසාර මන්ත්‍රීතුමනි සමාවෙන්ද ගරු නියෝජ කතානායකතුමනි දැන් 1970 ගණන් වල අනිල් මුණසිංහ මහත්තයාගේ කාලයේදී CTB එක ලාභ ලැබුවා කියලා. දැන් හැබැයි අනිල් මුණසිංහ මහත්තයා එතනින් නැති වුණායින් පස්සේ ඒක ලාභ ලබනකන් නැති වුණා. එහෙම නැත්නම් අපි දැන් සමහර මොකක් හරි කාරණාවක් මත ඒ ආයතනයක් ලාභ ලබන්න පුළුවන්. පැල්වැත්ත සීරි කර්මාන්තයේ ගිය අවුරුදු කීපෙත් ඒ ලාභ ලැබුවා. ඇයි ලාභ ලැබුවේ? අර එතනෝ කියන එක නැවතපු හින්දා. ඉතින් ඒකෙන් අදහස් වන්නේ නැහැ මේකෙන් අර එෆිෂන්සි ලෙවල් එකකින් මේ ආයතන දුවනවා කියන එක. ඉතින් මං හිතන්නේ අපි ඒ සීලව මන්ත්‍රීවරුන් එක්කව වෙලා අපි යම් කිසි විදියකට ඒ රට ඉදිරියට ගෙනියනවා නම් අපි ඒ ආර්ථික සැලැස්ම කොහොමද පදනම් කරන්නේ කියලා අපි කල්පනා කරන්න උවමනාවක් තිබෙනවා. ඒ වගේම තමයි අනිත් පැත්තෙන් අපි ගත්තොත් එහෙම අපි විදුලිය නිෂ්පාදනය කරලා ඒ විදුලිය රුපියල් යුනිට් එකක් රුපියල් 50ක් වගේ ප්‍රමාණයක් යනවා ගිහිල්ලා අපි ඒක රුපියල් 17කට හැමදාම විකුණන්න ගියොත් එහෙම මේක රාජ්‍යද පෞද්ගලිකද කියලා ඒක කාරණාවක් නෑ. ඒක දීර්ඝකාලීනව කරන්න බෑ කියන එක අපිට ඔය සියලු දෙනාටම තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඒ වගේ තමයි ඉන්ධන. අපි කියන ඉන්ධන ප්‍රමාණයට යම්කිසි මුදලක් යනවා නම් අපි ඊට වඩා අඩු ගානකට වික්කොත් එහෙම ඒක අපිට දිගටම පවත්වා ගන්න යන්න බෑ. අපි ඒවා වෙනස් කරන්න උවමනාවක් තිබෙනවා. ඒ වගේම තමයි අපි ගත්තොත් එහෙම රාජ්‍ය අංශය. දැන් අද රාජ්‍ය අංශයේ 116ක් ඉන්නවා. අපි සියලු දෙනාම හරි කැමැතියි දේශපාලඥයෝ හැටියට අපිට රැකියා දෙන්න පුළුවන් නම්. නමුත් මේක කරන වෙන අපරාධයක්. 116ක් අද මම හිතන්නේ එක වසමක උපාධිධාරීන් 5-6 දෙනෙක් ඉන්නවා. දැන් මේ 5-6 දෙනා මොකද්ද ඒ කට්ටිය කරන්නේ? වසමර කරන්නේ මොකද්ද? නැත්නම් ඒ කට්ටිය මොකක් හරි දෙයක් ඉගෙන ගන්නවද? ඒවල අපේ ඉන්න බුද්ධිමත්ම කට්ටිය දැන් ওই කට්ටියට මේ උපාධියක් තිබෙන නිසා රජයේ රැකියාවක් දෙනවා කියලා අපි රැකියාවක් දීලා ඒ කට්ටිය නිකම්ම මොට්ට කරන වැඩක් තමයි කරන්නේ. ඉතින් මේ ඔක්කොම මම හිතන්නේ වෙනස් කරන්න ඕනේ. අන්න ඒ හින්දා තමයි මම කිව්වේ මේ IMF එකේ කියන්නේ ඒ ස්ථීර විසඳුමක් නෙවෙයි IMF එකෙන් ඒ විසඳුමට යන මාර්ගයක් කියන එක තමයි මම ඒ හින්දා තමයි මම මෙතනදි ඒ පැහැදිලි කරේ. ඒ වගේම ගරු මූලසුඩ ගරු සමාවෙන්ද නියෝජ්‍ය කතානායකතුමනි අපි මේ වෙනස්කම් කරන්නේ නැත්තම් අපිට මේ රට ඉදිරියට ගෙනියන්න බෑ. මේ IMF ස්ට්‍රක්චර් එකත් මේ ප්‍රෝග්‍රෑම් එකත් එක්කම මේ රට දියුණු වෙනවා නම් විශේෂයෙන් මේ ජයශංකර අපේ මේ ඉන්දියාවේ විදේශ ඇමතිතුමා ආපුවෙන් පස්සේ එක සැරයක් අපිත් එක්ක ඒ සාකච්ඡාව පවත්වන කරා. එතුමා කිව්වා 1991 ඉන්දියාවත් මෙවැනි තත්ත්වයකටම 91 ඉඳන් 93 වෙනකොට ඒ ඉන්දියාවත් මෙවැනි තත්ත්වයකට වැටලා තිබුණේ. ඒ ඉන්දියාවේ කට්ටිය විශාල පරිත්‍යාග කරා. අපිටත් ඒ පරිත්‍යාග කරන්න වෙනවා. අපි මෙතන ඉඳන් මේ රට ගොඩ ගන්නවා නේද? ඒ කාලේ තුලදී ඉන්දියාවට මුදල් තිබුණේ නැහැ. ගිහලා අනිත් රටවල් වලින් මුදල් ඉල්ලපුවාන් පස්සේ මුදල් ආවේ නැහැ. නමුත් ඒ කට්ටිය බදු වැඩි කරා. අද බදු වැඩි කරපුවාන් පස්සේ කට්ටිය මොකද්ද කියන්නේ? ඔක්කොමලා කියන අපි ස්ට්‍රයික් කරන්න ඕනේ කියලා. දැන් ගුරුවරුන්ගෙන් කීයෙන් කීයද 200 කාණයිද කොහෙද ගුරුවරුන්ගෙන් මේ බදු වැදෙන්නේ. නමුත් ඔක්කොම සමස්තයක් හැටියට ගුරුවරු කියනවා ඒ කට්ටිය ස්ට්‍රයික් කරන්න ඕනේ කියලා. දොස්තරවරු කියනවා ඒ කට්ටිය ස්ට්‍රයික් කරන්න ඕනේ කියලා. ඉතින් ඔක්කොම මේ රට ගොඩදාන එක ගැන කතා කරන හැබැයි මොකක් හරි කැපවීමක් කරන්න වුණොත් එහෙම ඒ කැපවීම කරන්නේ නැහැ. අපි දැන් සියලු දෙනාම
කරුණිතවා තම මිනිත්තු දෙකක කාලයක් තියෙනවා.
ඉස්සුදී ගලු මූලසල්ඩ මන්ත්‍රීතුමනි දැන් අපි අහලා තිබෙනවා ජපානය ගැන කට්ටිය කතා කරනවා, ජර්මනිය ගැන කතා කරනවා, කොරියාව ගැන කතා කරනවා. හැබැයි අද වුණත් අපේ කොරියාවට යන දරුවෝ දන්නවා ඒ කොරියාවේ කට්ටිය කොච්චර මහන්සි වෙලා වැඩ කරනවද කියලා. ඒ කට්ටිය යුද්ධයෙන් සම්පූර්ණයෙන්ම විනාශ වුණාන් පස්සේ ඒ කොරියා වගේ රටවල්, ජපානය වගේ වගේ රටවල්, ඒ වගේම ජර්මනිය වගේ රටවල් ඒ කට්ටිය කැපවීම කරලා තමයි ඒ රට ගොඩ දැම්මේ. ඉතින් මම හිතන්නේ ඉදිරියේදී සමහර වෙලාවට අපිට තවත් අලුත් බදු ක්‍රමක් අපිට ඉන්ට්‍රඩියස් කරන්න වෙනවා. අපි ගත්තොත් එහෙම ප්‍රොපර්ටි ටැක්ස් එකක්, එහෙම නැත්නම් ඉන්හෙරිටන්ස් ටැක්ස් එකක්, ඒ වගේ බදුත් සමහර වෙලාවට අපිට ඉදිරියේදී ඉදිරිපත් කරන්න වේවි. හැබැයි කෙසේ වුණත් මම හිතන්නේ ඒ අර අපේ ෆිස්කල් ඩිසිප්ලින් එකක්, එහෙම නැත්නම් අපි මූල්‍ය හරි කලමනාකරණයක් තිබෙන්න ඕනේ. එහෙම නැත්නම් අහපව් අපි අර ඉස්සෙල්ල කරපු දේවල් අහපව් කරොත් එහෙම ඒකට අහපව් මේක 17 වතාවක් නෙවෙයි, තව වතාවල් විශාල ප්‍රමාණයකට අපිට IMF එකට යන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි ඒ ආර්ථික වෙනස්කම් කරන ගමන් අපි දේශපාලන වෙනස්කම් කරන්න ඕනේ. අපි අද රටේ මෙතන මේ තත්වයේදී ඔක්කොමලා මේ පාර්ලිමේන්තුවේදී මොකද්ද කියන්නේ? කට්ටිය අර පැත්තේ ඉන්නේ හොරු කියලා කිව්වද? වෙල්ගම ඇමතුමාත් හොඳ කතාවක් කරා, මේ පැත්තේ ඉන්න හොරු කියලා කියනවා. එතකොට මේ හැබැයි හොරු අල්ලපු හොරෙකුත් නැල්ලු. එහෙමනම් මේ එක්ක මන්ත්‍රීතුමන්ලා හොරකම් කරන්නේ නැතුව ඇති. එහෙම නැත්නම් මේ නීති රීති වල මොකක් හරි අඩුපාඩුවක් ඇති. මෙච්චර කාලයක් මේ එක മന്ത്രി කෙනෙක්ව හොරකම් කරපු മന്ത്രി කෙනෙක්වත් අල්ලන්න බැරි වෙලා තිබෙනවා නම්. ඉතින් ඒ නිසා මේව වෙනස් කරන්න ඕනේ. මම ඒ වගේම කරු මුල් අසන අඩු മന്ത്രിතුමනි මම විශ්වාස කරනවා මේ පාර්ලිමේන්තුවෙන් පටන් ගන්න ඕනේ කියලා. මම අද චමල් රාජපක්ෂ ඇමතුමත් එක්කත් එතුමා අර එතික්ස් කමිටියේ සභාපති හැටියට කටයුතු කරන නිසා අර members interest එක මේ members interest ledger
කාලය අවසන් වෙනවා.
නැත්නම් ඒ മന്ത്രിවරුන්ගේ මොකක් ලැබියාව පිළිබඳව ගැටලුවක් තිබෙනවා නම් ඒ ඔක්කොම තිබෙන business අරව මෙවුවා ඒ එලිදරව් කරන්න ඕනේ. ඒ ඒක ethics and privileges ඒකම standing order ඒකම තිබෙනවා. ඉතින් ඒ නිසා ඒක එතනින් අපි පටන් ගමු කරු මූලසාරඩ മന്ത്രിතුමනි. එහෙම කරොත් එහෙම අපි දූෂණයට විරුද්ධව අනිවාර්යයෙන්ම ඒ නීති රීති ගෙනෙන්න ඕනේ. අපි ඒව ගෙනාවොත් එහෙම අපි මේ රට හදා ගන්න පුළුවන්. නමුත් ඒ කැපවීමක් කරන්නේ නැතුව අපිට මේ රට හදන්නත් බෑ. නිකන් අපි මෙතනදී කෑ ගහගෙන බැනගෙන මේ රට හදන්නත් බෑ. මට මේ කාලය වෙන් කරපු ගැන මම ස්තුති කරමින් මම හිතනවා.
බොහොම සිතේ ඔබතුමාට ගරු වසන්තේ අපා වණ්ඩාරමෙත්ත ඔබතුමාට මිනිත්තු 8ක් කාලයක් තියෙනවා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද දවසේදී මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණයවාරිකයක් ලැබීම පිළිබඳව පැවැත්වෙන විවාදයේදී කරුණ ඉදිරිපත් කරන්නට ලැබෙන්නේ ඇත්තටම අපි මේ දෙස සාධනීයව බලන මන්ත්‍රීවරු කණ්ඩායමක් විදිහට. ඇත්තටම අපි ආණ්ඩුවේ ඉන්න අවස්ථාවේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා යටතේ අපි කියපු කාරණාවක් තමයි අපි දැනගත්තා ගත්ත වැරදි මූල්‍ය සහ වැරදි විනිමය අනුපාතික සහ වෙනත් තීන්දු තීරණ සම්බන්ධයෙන් අපි දැඩි විවේචනය ආණ්ඩුව තුළ ඉදමින් අපි ඉදිරිපත් කරලා තිබෙනවා. විශේෂයෙන්ම අනුගමනය කරපු ඒ කාබනික ගොවිතැන පිළිබඳව කතාවත්, ඒ වගේම තමයි වැරදි මුග්ධ මූල්‍ය තීන්දු පිළිබඳවත් අපි දැඩි විවේචනය අපි එල්ල කරා. අපි කිව්වා රටක විදේශ විනිමය අනුපාතය සම්බන්ධයෙන් දැඩි දෝලනයකට සහ දැඩි අවිනිශ්චිතතාවයකට ලක් වෙනවා නම්, ඒ වගේම තමයි රටක ගෙවුම් ශේෂයේ දරුණු විදියේ කඩාවැටීමක් තිබෙනවා නම් අපට ජාත්‍යන්තර වශයෙන් සහාය ලබා ගැනීමේ ආයතන පිළිබඳව අපි ආණ්ඩුවට කිව්වා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගත යුතුයි මේ අවස්ථාවේ කියලා. හැබැයි අපි ඒකෙන් කියන්නේ නැහැ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 16 වතාවක් ණයගත්ත අපට ඒ 16 වතාවෙදීම අපට සහන ලැබුණා, වාසි ලැබුණා, රටේකින් සුඛිත මුදිත වුණා. ලෝකේ IMF එකට සහාය ලබා ගත්ත රටවල් හැම එකක්ම සුඛිත මුදිත වුණාය කියන මායාවක නෙවෙයි අපි ඉන්නේ. අපි දන්නවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිටවලා තියෙන්නේ ඇමරිකානු දැවැන්ත අරමුදලක් භාවිතා කරලා. ඇත්තටම මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ආර්ථික අර්බුදයකට මුල්‍ය අර්බුදයකට ලක්වෙච්ච ශ්‍රී ලංකාව වගේ රටකට සහාය ලබා ගැනීම සඳහා අපි භූ දේශපාලනික තත්ත්වයන් අමරිකානු දේශපාලන න්‍යායපත්‍රය මේ සියල්ල සාමදානව අපි තේරුම් අරගෙන අපිට උචිත මාවතකට යෑම සඳහා වන උපාය මාර්ගයකට යා යුතුයි කියන එකයි අපි පැහැදිලි කළේ. නමුත් අපි ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට ගිහිල්ලා මේ අර්බුදයට යම් කිසි මාවතක් සොයාගත යුතුයි කියන ඒ මතය කිසිසේත්ම අපට අත් වශයෙන්ම ආණ්ඩුව තුළදී ඒ පිළිබඳව සැලකිල්ල ලකුණේ නැහැ. අතවසේම අපි ආණ්ඩුවෙන් ස්වාධීන වීමට ගත්ත දැඩි තීන්දුවේදී මේ බරපතල මූල්‍ය තීන්දුව ගැනීමේදී මුක්තාකාරයට ක්‍රියා කිරීම පිළිබඳව අපට අපේ තිබ දැඩි විවේචනත් එක්ක තමයි අපිට මේ තීන්දු ගන්නත් සිද්ධ වුණේ. මෙතෙන්දි මම කියන්නට අවශ්‍යයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි, දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු ණය වාරිකේ ලැබිලා තිනවා ඩොලර් මිලියන 333ක්. දැන් මේක කිරිබත් කාලා රචින්න දාලා ඔල්වරසන් දෙයිලා මේ හදන නාටකය අත්වසේම අප මේ වෙලාවේ හෙලා දකිනවා. මොකද මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වාරිකයක් ලබා ගැනීම පිළිබඳව වන කතාවට දින 200කට වැඩි කාලයක් අපිට අත්වසේම ගිහිල්ලා තිබෙනවා. අපි දන්නවා බංග්ලාදේශයේ නොවැම්බර් මාසේ ගිහිල්ලා බොහොම ඉක්මනට ඒ ලබා ගත්තා තමන්ගේ ප්‍රථම ණය වාරිකය. නමුත් අපට සැප්තැම්බර් මාසයේ ස්ටාෆ් ලෙවල් ඇග්‍රීමෙන්ට් එකට එකඟතාව වෙනවට පස්සේ අපට දැන් තමයි මේකේ පළවෙනි වාරිකය ගන්න පුළුවන් වෙලා තිබෙන්නේ. මම ඒක අසාධු විදියට දකින කෙනෙක් නෙවෙයි. අපි කියන්නට අවශ්‍යයි මේ ඉදිරිපත් කරලා තියෙන කොන්දේසි හරියට තේරුම් අරගෙන ඉදිරි අපේ මාවත පාදාගත යුතුයි. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, නියෝජ්‍ය කතානායකතුමනි, අර සීනි මිල රුපියල් 20කින් අඩු වෙනකොට බොරුවට පුරාජේරු කියලා කෑ ගහනවා. දවසක් දෙකක් තුනක් අර ජාත්‍යන්තරව අපට ලැබෙන සොෆ්ට් ණයක් ඩොලර් මිලියන 400ක් නිසා රුපියල ශක්තිමත් වුණා කියලා උදන් අනන මායාවේ මේ මහජනතාව පටලවන්න එපා කියලා මම ආණ්ඩු පක්ෂයෙන් ඉල්ලනවා. මොකද ওই සීනි මිල රුපියල් 20කින් අඩු කර ගැනීම සඳහා අපි වන්දි ගෙවලා තිනවා ඩොලර් බිලියන 10කින්. නියෝජ්‍ය කතානායකතුමනි, අපේ රටේ ජාතික ආදායම ඩොලර් බිලියන 85 නම් මේ වෙනකොට ඒක 75ට අඩු වෙලා තිබෙනවා. ඩොලර් බිලියන 10කින් අපේ රටේ ජාතික ආදායම අඩු වෙලා තිබෙනවා. අපේ රටේ මේ විදිහට ජාතික ආදායම ඩොලර් බිලියන 10කින් අඩු වුණා කියන මොකද්ද? අද ඔබතුමා දන්නවා අපට ආනයන අමුද්‍රව්‍ය ලබා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ, බොහොම සීමිතයි. ඒ වගේම තමයි මේ ආනයන අමුද්‍රව්‍ය ගේන්නේ කොහාටද? මාස් කම්පැනියට වෙන්න පුළුවන්, බ්‍රැන්ඩෙක්ස් කම්පැනියට වෙන්න පුළුවන්. උදාහරණයක් විදියට ගන්න නියෝජ්‍ය කතානායකතුමනි, මේ කම්පැනි වලට අමුද්‍රව්‍ය ලබා දෙන්නට නම් අපට යම්කිසි විදේශී විනිමයක් අවශ්‍ය වෙනවා. විදේශී විනිමය ලබා දෙන්නට බැරි නිසා මොකද වෙලා තිබෙන්නේ? අද වෙනකොට බ්‍රැන්ඩෙක්ස් කියන අපට ඉතාම වැදගත් ආයතනයක් මේ ආයතන දැඩි අවධානමකට තිබෙනවා කියන කියන්නේ අද මම මේ වචනේ නම පාවිච්චි කිරීම පිළිබඳ මම එකපැත්තකින් සමා වෙන්න කියලා කියනවා. මේක නොකිය බෑ, මේ වගේ ආයතන රැක ගන්න ඕනේ. කහවත්ත සමාගම අද වෙනකොට සේවක 1000ක් ඉන්න සමාගමක්. ඒ වගේම නිවිතිකල සමාගම සේවක 1000ක් ඉන්නවා වැලිසරත්. ඒ වගේ මේ ආයතන තුන ඉදිරි කාලයේ මාස 3කට පඩිගෙවලා ඒ සේවකයෝ නතර කිරීමේ අවධානමක් තිබෙනවා. ඇයි මේ වෙනකොට අපට ලැබෙන ඕඩර්ස් මොකද වෙලා තිබෙන්නේ? හයිටි රාජ්‍යයට බංග්ලාදේශයට විතැන් වෙලා තිබෙනවා. ඒ නිසා අද ඒ සමාගම් දෙවන් අර්බුදයක ඉන්නේ. ඩොලර් බිලියන 10කින් රටේ ජාතික ආදායම අඩු වෙනවා කියන්නේ බ්‍රැන්ඩෙක්ස් ආයතනයට වෙන්න පුළුවන්, මාස් ආයතනයට වෙන්න පුළුවන්, වෙනත් මේ රටේ දෙවන්ත සේවා නියුක්තියක් සහ විදේශ විනිමයක් උපයන ආයතන වලට දරුණු පහරක් වැදලා තිබෙනවා. එහෙම දරුණු පහරක් වැදලා තියෙන්නේ කොහමද? ඩොලරේ ඩිල්ලුමක් ඇතිකරන්න විදිහක් නැහැ. ඩොලරේ ඩිල්ලුමක් ඇතිකරන්න විදිහක් නැති නිසා මේ ආයතන වසාදමන තත්ත්වයට සහ දෙවන්ත අර්බුදකාරී තත්ත්වයට පත්වලා තිබෙනවා. ඒ දෙවන්ත අර්බුදයේ වන්දිය තමයි අර සීනි මිල රුපියල් 20කින් අඩුවීම. අපේ අය කෑ ගහනවා සීනි රුපියල් 20කින් අඩු වුණානේ, ඒ නිසා අපිට වහත්සහනයක් ලැබුණා කියලා. නමුත් මේ ඇයට තේරුම් කරන්න වෙනවා නියෝජ්‍ය කතානායකතුමනි, අප දකින අපිට වෙලා තිබෙන හානිය පිළිබඳව. ඒ නිසා නියෝජ්‍ය කතානායකතුමනි, මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි මාලාවකට යටත්වයි අපි මේක ලබා ගන්නේ. ඒ නිසා දැනටමත් ඔබතුමා දන්නවා දැවැන්ත බදුබරකට අපි ලක් වෙලා තිබෙනවා, වෘත්තිකය බදුබරකට ලක් වෙලා තිබෙනවා. ඒ වගේම තමයි සුළුහා මධ්‍ය පරිමාණ කර්මාන්ත දැවැන්ත බදුබරකට ලක් වෙලා තිබෙනවා. ඒ වගේම තමයි අපේ රටේ විදුලි බිල දැවැන්ත ඉහළ යාමකට පත් වෙලා තිබෙනවා. මේකත් එක්ක ඉන්ධන හොයාගන්න බැරිකම නිසා, විදුලි බිල දරා ගන්න බැරිකම නිසා අපේ රටේ වෙලා තිබෙන කර්මාන්ත පද්ධතියට දැවැන්ත හානියක් වෙලා තිබෙනවා. මේ தත්ත්වයේ උදා වුණේ ඇයි? වෙලාවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට යෑම සඳහා නිවැරදි තීන්දුවක් ගත්තේ නැහැ. අපේ ආණ්ඩුවේ හිටපු කැබිනට් මණ්ඩලෙ හිටපු සියලු දෙනා මේකට වග කියන්න ඕන කියලා අපි කියනවා. අපි කියනවා අපි ප්‍රස්ස කතා කරලා අපේ කණ්ඩායම තුලදී අපි ඇත්තටම මේ වරද නිවැරදි කරන්න ඕනනේ පසුපලේ හිටපු අපි වගේ മന്ത്രിවරුද. අද ආණ්ඩුවේ ඉන්න සියලුම മന്ത്രിවරු වගේම තමයි ආණ්ඩුවෙන් ස්වාධීන වෙච්චි മന്ത്രിවරුන්ට යම් චෝදනාවක් එල්ල වෙනවා. නමුත් මම මේ රටේ ජනතාවට කියනවා ඔබ මහජනම් වරමින් අප පාර්ලිමේන්තු දෙව්වා මේ පිළිබඳව කතා කරන්න. නමුත් අපිට ආපු වෙලාවේ මේ පාර්ලිමේන්තුවේ ඉඩ ලැබුණේ අදත් ඉන්න මේ පසුපෙළේ ආසනයි. ඒ නිසා පසුපෙළේ ආසනවල ඉඳගෙන අපි කොහොමද මුක්ත මූල්‍ය තීන්දුවලට විරුද්ධව වැඩ කරන්නේ? අපට කරන්න දෙන්නේ පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂයේදී මේ පිළිබඳව කතා කිරීම පමණයි නියෝජ්‍ය කතානායකතුමනි. එනිසා මම ඔබතුමාට කියනවා මේ වෙලාවේදී අපි පසුබල മന്ത്രിවරු විදියට ළමයි පහුගේ කාලේ කටයුතු කරන්නට සිද්ධ වුණේ. ඒ නිසා නියෝජ්‍ය කතානායකතුමනි මේ වෙනකොට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු වාරිකේ ලබාගෙන තිබෙනවා. අප දැන් ක්‍රියා කරන්න ඕනන්නේ
ඉතාම
විනිවිද භාවයකින් පේන ආකාරයට. නමුත් ආණ්ඩුව කොහොමද ක්‍රියා කරන්නේ? ඒ රෙගුලාසි ක්‍රියාත්මක කරන්නේ වංචනික විදිහට. මහබැංකු බිලවද 50ක් ගණන් තියෙනවා නියෝජ්‍ය කතානායකතුමනි. ඒක තියෙනවා අමාත්‍යවරයාට, මුදල් අමාත්‍යවරයාට පුළුවන් නියෝජ්‍ය අධිපති කෙනෙක් පත් කරන්න කියලා. ඒක ඒ මහබැංකුවේ ඇතුළේ නෙවෙයි පිටින් ඉන්න මිනිහෙක් හරි පත් කරන්න පුළුවන් කියලා. මේ වගේ කටයුතු කරනකොට, දේශපාලන අතපෙවීම් කරනකොට මොකද වෙන්නේ? පහුගිය ආණ්ඩුව තියෙන කාලේ Tamante හිතුමනාපට රාජ්‍ය වීදම් පියවා ගන්නට මුදල් අච්චු ගැහුවා. ඒ නිසා නියෝජ්‍ය කතානායකතුමනි, ඒ වැඩේම තමයි නැවතත් මේ මහබැංකුව ස්වාධීන කරන්න යනවා කියන ඒ මායාව ඇතුළට දමමින් මේ කටයුතු කරන්නේ. ඒ නිසා නියෝජ්‍ය කතානායකතුමනි මේ වෙලාවේ
අවසන් කරන ගමන්තුමා,
මේ වෙලාවේ මේ විදිහට වැරදි විදිහට මේ රට නැවතත් අගාධය දමන්න එපා කියනවා. ආණ්ඩුවේ മന്ത്രിතුමා බලට කියනවා නායකයෝ ගන්න හැම මුක්ත තීන්දුවක් සම්බන්ධයෙන්ම ඒ කිසිදු වග විභාගයක් නැතුව ආවඩන්න එපා, පාවර දාන්න එපා, වරද්ද දඩ දුඩු දෙන එය නිවැරදිව කතා කරන්න කෂේරු කවුන්ට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් ඔබතුමාට කාලය ලබා දුන්නට ස්තුතිය ප්‍රකාශ කරනවා.
බොහොම ස්තුතියි ඔබතුමන්. ගරු නසීර් රාමට් මැද්දෝ ඔබතුමාට මිනිත්තු 12ක් කාලයක්.
Thank you very much for giving me the opportunity to speak at the historically important parliamentary debate. First of all, let me thank His Excellency the President for taking the initiative and going through the entire process of completing the IMF bailout package. We are thankful for His Excellency for the president for doing this and rescuing the country from the disaster that we have been facing from last year. When the president submitted, or rather made a speech about the IMF package, opposition leader requested the debate on this, and particularly mentioning about walk the talk. That was his word, repeatedly asking His Excellency the President to wait until the debate is over. I was thinking the person who said the walk the talk would wait until this debate is over. The president straight away said that he did not need to wait because there are so many other members who are capable of answering all your problems, all your issues, all your misunderstanding. But very unfortunately, the member who, Honorable Sajith Premadasa, requested the debate, talking about walk the talk, finally left. I am talking to the opposition chair, which is empty. It's very unfortunate, Honorable Deputy Speaker. That is reality. They are here only to criticize. They are here only to mislead the public. But when it comes to the real suggestion, they are not there. And when he criticized, or the entire opposition members, they came up with a very silly reasons about this IMF agreement. There was no substantial reason. One of the reasons mentioned by even Honorable Member Harshadi Silva or Sajith Premadasa said that this was not shown to them. Is this the reason for them to criticize about the agreement? It is here in front of you now. Why don't you suggest whatever the possible suggestion that you want to make, and let us get together and put that also in that agreement and move forward. That is the appeal that I would make to all these empty chairs. His Excellency the President many a times asked the opposition, come up with a solution. Give me the option. What are the options available? And he was prepared to take that option and move forward. There was not a single incident that came up with a solution, but they came up only with criticism. Therefore, now I wish to ask a question from honorable members at the very beginning. Looking at the broader pictures of the economy of the country, suffering of the less privileged vast majority of the population, resulting from unbearable cost of food items, fuel and utilities, like electricity. In short, do we work out a solution to end their sorrow, misery and grief or not? If you answer my question in the affirmative, there is only one option, that is to cooperate with the government and extend your support to this IMF bailout package. Honorable presiding, Honorable Deputy Speaker, it is most appropriate to quote the motto of the NASA, failure is not an option. Therefore, we cannot take any other option that will propel us to failure by opposing this bailout package. So, if you have an iota of compassion for the people of this country, irrespective of their religion, race or ethnicity, you have to give your consent to the program, putting political or any other differences beside. Can we afford to miss this opportunity? Or can you suggest an alternative? What is on the table is a very comprehensive economic program. Don't try to isolate some elements and reject the entire package. Take a view of the forest, not trees. For restoring fiscal sustainability and strengthening fiscal discipline, very ambitious, primarily revenue-based fiscal consolidation accompanied by fiscal institutional reforms and cost recovery-based energy pricing will be introduced in this agreement. Another important element is a strong social safety net to protect the most vulnerable. We know that we cannot wait till full economic recovery to provide relief to the poorest sector of the population. An allocation not exceeding 187 billion will be made available to strengthen the existing cash transfer programs relating to Samurdhi, people with disabilities, elderly citizens, and chronic kidney disease patients in 2023. Under the program, fuel prices will be determined by the 2018 price formula and will be adjusted once a month to ensure a cost recovery. Electricity price will be adjusted every year in January and July to reflect the cost. An independent public debt management agency will be set up according to global best practices. I wanted to mention all these elements to show that this very comprehensive program covers all aspects of our reeling economy. I was hearing one of the most popular criticisms brought forward by the opposition in this debate is the government plans to privatize profit-making state enterprises in line with the IMF agreement. I must say that those arguments and criticism are obsolete and archaic and are far away from the modern global concepts of privatization and competition. Government cannot do business. Business has to be run by a business people. Governments are run by politicians. Business, not businessmen. Business run by businessmen. Governments use other people's money. Businesses must risk their own money. So they are careful. Here nobody is responsible, nobody is accountable. You want to run the business, that's what you have been doing. The institutions you have ran, though it makes profit, but doesn't mean that runs effectively and efficiently. That doesn't mean that it makes profit, enough profit, but it should have been making. State enterprises tend to be monopolies or restrict competition from the private sector. Governments cannot boost overall employment by hiring workers for the state sector. State-owned enterprises do enjoy hidden subsidies in a variety of forms, including preferential borrowing costs, lower rents or taxes. Therefore, Deputy Speaker, time has come for us to critically look at whether these profit-making SOEs are actually making profits in real terms. It is in that context that the divestment of the state assets comes as part of the government's restructuring process of state sector enterprises. We need to strongly support President Ranil Wickremesinghe's state sector restructuring plans to reduce burdens on the people. When there is economic crisis, you need to make sacrifices to safeguard the country. Therefore, it is imperative that we sell some of the ventures to protect the economy. You might have to amputate your leg to save your life. It is an existential choice. I wish to conclude by reiterating the fact that the business of the government is not to do business. The business of the government is not to do business, but provide a conducive environment for its people and investors to carry out their activities freely and competitively, subject to a strong regulatory mechanism to ensure maximum economic and social benefits to the people and to the country. Let us learn from the successful models of neighboring countries like Singapore, Malaysia, India, etc. who embraced open economy much later than Sri Lanka. Let us make patriotic decisions, not only by heart, but also with the brain. I repeat, let us make patriotic decisions, not only by heart, but also with the brain. Sri Lanka is clearly at the crossroads, and let us make the right and futuristic choices for the sake of our motherland and for our future generations. Thank you.
Bhavami Satya Bhutamata. ජාත්‍යන්තර මුල්ල අරමුදල සමග ශ්‍රී ලංකා රජය විසින් ඇති කරගන්න ලද ගිවිසුම සම්බන්ධව ගරු ජනාධිපතිතුමා විසින් මේ සභාවට කරන ලද ප්‍රකාශය පිළිබඳව අද දින ආරම්භ කළ කල්තැබීමේ විවාදය 2023 මාර්තු මාස 23 වැනි දින තවදුරටත් පැවැත්වීම පිණිස කල්තබන ලබන බව දන්වනු කැමැත්තෙමි. පාර්ලිමේන්තු මාර්තු මාස 23 වැනි බ්‍රහස්පතින්දා පූර්වාග 9:30ට කල්තබන ලැබේ.